ගලු රෝහිත අපේ රෝහිත අපේ ගුණන්ත මන්ත්‍රතුමා.
ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අද දවසේදී මුදල් අමාත්‍යංශය සහ ජනමාධ්‍ය අමාත්‍යංශයේ වැය ශීර්ෂය, එවැගේම අයවැය සම්බන්ධයෙන් ඡන්දය විමසන දවස. මේ වෙලාවේදී මුදල් විෂය භාර ඇමතිතුමා සභාවේ සිද්ධ නිසා අපි දැනගන්න කැමති එතුමාගෙන් එතුමාගේ ඉදිරිපත් කරපු යෝජනාවල් වලින් විශේෂයෙන්ම ලංකාවට එන නැව් සමාගම්වලට 40-60 තිබුණු ඒ නැව් සමාගම්වල මෙහි ඒජන්තවරුන්ගේ අයිතිය සම්බන්ධයෙන් මේ පාර්ලිමේන්තුවේ වරාය සහ නාවික කටයුතු වැයශීර්ෂයේ දවසේ දිගින් දිගටම කතා කළා. ඒ කතා කරපු අවස්ථාවේදී විශේෂයෙන්ම වරාය හා නාවික කටයුතු විෂය භාර ඇමතිතුමත් බොහොම පැහැදිලිව කිව්වා, දේශීය ව්‍යාපාරිකයන්ව ආරක්ෂා කර ගැනීම සඳහා මේ ඔවුන්ට 100%ම අයිතිය ලබා ගන්න එක සම්බන්ධයෙන් මේක ඉවත් කළ යුතුයි කියලා. නමුත් අපි දැනගන්න කැමති අද ඇමතිතුමාගේ පිළිතුරු කතාවේදී මේ සම්බන්ධයෙන් මේ සභාවට එතුමා මේක ඉවත් කරගන්නවද, එහෙම නැත්නම් මේ දිගටම මේ අලුත් පනතක් හැටියට මේක ගෙනියන්න ලෑස්ති වෙනවද කියන එක අපි දැනගන්න කැමතියි. දැන් ඒකම අපි දන්නවා, මේ වගේ දේවල් සිද්ධ වුණාම මේ ආණ්ඩුව බලයට පත් වෙලා අපි විරුද්ධ වුණා එදා විපක්ෂයේ ඉඳගෙන ලංකාවේ නොවන විදේශිකයෙකුට ඉඩම් ලබා ගැනීමේ අයිතිය විදේශ සමාගමකට හෝ එම නැත්නම් විදේශීය රටක කෙනෙකුට මේ රටේ ඉඩම් ලබා ගන්නකොට අපි එදා කිව්වා මේ 100% පැවරීමේ බද්ධ ඉවත් කරන්න එපා කිය. නමුත් ගරු මන්ත්‍රීතුමනි, මේක එදා ඉවත් කළා. සාමාන්‍යයෙන් මහා පරිමාණ ව්‍යාපාරවලට යම් යම් කොන්දේසි අතුල් කරාට කමක් නැහැ, ආයෝජකයන් මෙහෙට ගෙන්න ගන්න. නමුත් අද මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ? එදා ඒක ඒ 100% විදේශිකයන්ට ඉඩම් ලබා ගැනීමට තියෙන බද්ධ ඉවත් කරාම අද ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ මූදුබඩ තීරය සහ ලංකාවේ ප්‍රසිද්ධ ස්ථාන ආකර්ශනීය ස්ථාන අද සියල්ලම විදේශිකයෝ සතු වෙලා තියෙනවා. මුදල් ඇමතිතුමා මාතර දිස්ත්‍රික්කයේ එතුමාම මං හිතන්නේ එතුමාටම බලාගන්න පුළුවන්කමක් එතුමාට පණි දන්නවා. ඒ ප්‍රදේශයේ තියෙන අද මූදු අවට තියෙන සංචාරක නිවාඩු නිකේතන වල අයිතිය තියෙන්නේ ජර්මන් ජාතිකයන්ට, ප්‍රංශ ජාතිකයන්ට, ඉංග්‍රීසි ජාතිකයන්ට, නොයෙකුත් අයට මේ ඉඩම් වල අයිතිය ගිහිල්ලා. ඉතින් කවදාහරි දවසක මේ යුරෝ එක රුපියලට මාරු වෙනකොට, ඩොලර එක රුපියලට මාරු වෙනකොට එයාට මේ ඉඩම් ගන්න පුළුවන්. ඉතින් අපි එදා මේකට විරුද්ධ වුණා. ඉතින් ඒ නිසා අද ගාලු කොටුවට ගියා. ගාලු කොටුවේ අද ඉඩම් වල අයිතිය අද විදේශීය සමාගම්වලට විදේශීය පෞද්ගලික ව්‍යාපාරිකයන්ගේ අතට ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ නිසා ගරු ඇමතිතුමනි, අපි දැනගන්න කැමති මුදල් ඇමතිතුමාගෙන් මේ නව් සමාගම්වල මේ ඔබතුමා අලුතෙන් ගෙන ආපු යෝජනාව ඒ විදිහටම ක්‍රියාත්මක කරනවද නැද්ද කියන එක සම්බන්ධයෙන්. දැන් අපි දැක්කා විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමා මේ ආණ්ඩුව බලයට පත් වුණාට පස්සේ සහ පත් වෙන්න ඉස්සෙල්ලා කිව්වා හැමෝගෙම සාක්කුවට සල්ලි ලැබෙන, හැමෝගෙම සාක්කුවේ සල්ලි තියෙන සමාජයක් මම හදනවා කියලා. ඉතින් සමහරු වෙනසට කැමති වෙලා සාක්කුවේ සල්ලි නැත්නම් සාක්කුවට සල්ලි දාගන්න ඕන හින්දා, සාක්කුවේ සල්ලි තිබුණම හොඳ හින්දා වෙනසට කැමති වුණා. වෙනසට කැමති වුණාට පස්සේ වෙනස ඇති කරගෙන සාක්කුවේ සල්ලි දාගන්න බැලුවා. හැබැයි දැන් ඇත්ත, දැන් හැමෝගෙම සාක්කුවේ සල්ලි තියෙනවා. මොකද සල්ලි තියෙන්නේ සමහර වෙලාවට තමන්ට හම්බෙන සොච්චන් පඩිය හරි කමක් නැහැ, හම්බ වෙන කී හරි කියලා බැංකුවට දාන්න බෑ. මොකද බැංකුවට දැම්මම එතනත් බදු ගන්නවා, බැංකුවට දැම්මොත් බදු ගන්නවා. තමන්ගේ සල්ලි දාලා තමන්ගේ සල්ලි ආපහු ගත්තත් ඒකටත් බදු ගහනවා. ඉතින් ඒ හින්ද සමහරු තමන්ගේ සාක්කුවේම සල්ලි තියාගෙන ඉන්නවා. එහෙම නැත්නම් තව සමහරු සල්ලි තියන් ඉන්නවා. දැන් පාරට බහලා යනකොට වාහනයක යනකොට මෝටරසයිකලයක යනකොට කාර්යයක යනකොට මොහක ගියත් සාමාන්‍ය වරදකට හෝ දඩයක් හම්බුනොත් එම රුපියල් 2500ක් ඕනේ. රුපියල් 2500ක් දඩේ ගන්නවා. ඉතින් 2500ක් ඕනද ඒකත් සාක්කුවේම සල්ලි තියාගෙන ඉන්න පුළුවන් තත්ත්වයක් තමයි අද ඇති වෙලා තියෙන්නේ. ඉතින් අද ආර්ථික වශයෙන් මේ රට මොන වගේ තත්ත්වයකට පත් වෙලා තියෙනවද කියන එක මම හිතන්නේ මුදල් ඇමතුමා හොයා බැලුවොත් හොඳයි කියන එක අපි විශ්වාස කරනවා. මම දැක්ක මුදල් ඇමතුමා දැනුත් කිව්වා මේ බියර් සම්බන්ධයෙන්. ඇමතුමනි සංචාරක ව්‍යාපාරය තුල අද සංචාරක ව්‍යාපාරය මේ රටේ ක්‍රියාත්මක වන හැම තැනකම විශේෂයෙන්ම සංචාරක විෂය භාර ඇමතිවරයාත් මේ වෙලාවේ ඉන්න හින්දා හොඳයි. සංචාරක හෝටලයක තියෙන මත්පැන් බලපත්‍රය සංචාරක හෝටලයකට තියෙන මත්පැන් බලපත්‍රයට රුපියල් ලක්ෂ 3කට වගේ ආසන්න මුදලක් තමයි වාර්ෂිකව ඔවුන්ට ගෙවන්න සිද්ධ වුණේ. නමුත් පහුගිය මේ ආණ්ඩු ආවට පස්සේ ගරු ඇමතිතුමනි අද වෙනකොට ලක්ෂ 12කට ලක්ෂ 13කට අධික මුදලක් මේ නිවාඩු නිකේතනයක අය තමන්ගේ බලපත්‍රයට මුදල ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. බොහොම හොඳයි. බොහොම හොඳයි ඇමතුතුමනි. බොහොම හොඳයි. ඒකේ සංශෝධනයේ විය යුත්තේ ගරු ඇමතුතුමනි මේ 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 යෝජනාව. දැන් විශේෂයෙන් අපි දන්නවා මේ සංචාරක ව්‍යාපාරේ කාමර 5ක් තියෙන පුංචි හෝටල් තියෙනවා. කාමර 10ක් තියෙන එක තියෙනවා. ඒ වගේ අයට ඒ සංශෝධනයේ නොඋනත් ඔබතුමාගේ සංශෝධන කරනකට විශ්වාසවන්ත වෙනවා. බොහොම හොඳයි. ඒක නොඋනත් වෙන්නේ මොකක්ද? ඒක නොවුනත් අතන ඒ මත්පැන් ටික විකිණෙනවා. ඒ අවශ්‍ය කරන බලපත්‍රය ගන්නෙ නැහැ. බලපත්‍රය ගන්නෙ නැතුව මත්පැන් ටික විකිණෙනවා. හැබැයි ඉතින් එහෙමනම් මොකටද මෙච්චර මුදලක් මේ දැඩි නීති රීති දාලා මේක වෙනස් කරලා තියෙන්නේ? ඒ නිසා සංචාරක ව්‍යාපාරය කඩා වැටීමට එක හේතුවක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම අපේ කාලය තුල අපේ ආණ්ඩුව කාලේ ඔබින්නවද එනවා එන සුද්ධෝ ගැන කියන්නම් අරු ඇමතුතුමනි එනවා සුද්ධෝ. අයිය අගමැතුමා කිව්වේ ඔබතුමා නෙවෙයි අගමැතුමා කිව්වා මේ මේ රොටි කාලා ප්ලේන් තිබුණ සුද්ධෝ නෙවෙයි අපිට ඕන හොඳට සල්ලි වේදන් ගන්න සුද්ධෝ ගේන්න කිය.
තාම විනාඩි දෙකයි ඔබතුමා තිබෙන්නේ.
දැන් රොටි කාලා ප්ලේන් තිබුණ නෙවෙයි රොටිත් කන්න නැතුව ප්ලේන් තිබ්බොත් නැතුව හාමතේ ඉන්න සුද්ධෝ එන්නේ. නන්නත්තර වෙච්ච සුද්ධෝ එනවා. පොඩක් ඉන්න ඔබතුමාට කියන්න. ගිහිල්ලා හෝටල් අයිතිකරුවන්ගෙන් අහන්න. වතුර වතුර කේතලේ ඇතුළට මැගී මැගී එක දාලා හදාගෙන කන සුද්ද එන්නේ. අයන් එක උඩට වෙනම රවුමක් අයන් රවුමක් හදලා ඒක තියලා බිත්තරේ දාලා ඔම්ලට් දා ගන්න සුද්ද ලංකාවට එන්නේ. මේකයි ඇත්ත කතාව. දැන් අයන් එක උඩ රොටි පුච්ච ගන්නවා සුද්ද. කොත්තු රොටි කඩේට යනවා සුද්ද ටික ඔක්කොම. පුඩ්සිටියට යනවා පුඩ්සිටියට ගිහලා එතනින් කොකා කෝලා ටිකයි සෝඩා ටිකයි ඔක්කොම ගෙනල්ලි වෙලා හෝටලේට ඇවිල්ලා ඒක කන සුද්ද ලංකාවට එන්නේ. මේ ළඟකදී මෑතකදී මම ප්‍රදේශය කියන්නේ නෑ ගරු ඇමතිතුමනි. සංචාරක ඇමතිතුමනි ප්‍රදේශය කියන්නේ නෑ. මම ඔබතුමාට කියන්නම්. නම නොකියයි හෝටලේ හොඳ නෑ මෙතන ආයතනික නම කියන එක. කාමරේ මිල දානවා රුපියල් 2000යි කියලා. රුපියල් 2000යි කියලා කාමරේ මිල දානවා. සංචාරක තරුවතනේ හෝටලය. එතකොට කොහමද ගරු ඇමතිතුමනි අනිත් ව්‍යාපාරිකයා ඉන්නේ? රුපියල් 2000කට කාමරයක් විකුණලා කොහමද මේ රටේ සංචාරක ව්‍යාපාරය ඉදිරියට ගෙනියන්නේ? ඒ නිසා මේ ගැන විශේෂ අවධානයක් යොමු කරා. ඔලු කැඩි ගාන්ට ගුවන්තොට පොලෙන් ලංකාවට එන සුද්ධ ටික ගන්නම ඔය සුද්ධ වාසි මියෝ කාපුකෙක් ආවත් ඌවත් අහු වෙනවා සුද්දෙක් කියලා. ඇයි සුදු පාටයිනේ? එහෙම ඔලු කැඩි ගයින් එපා. එහෙම ඔලු කැඩි ගයින් නැතුව සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න වැඩපිළිවෙලක් හදන්න.
තව විනාඩියක් තිබෙනවා.
දියුණු කරන්න වැඩපිළිවෙලක් හදන්න ගඩුව යමුතු.
තව විනාඩියයි.
සංචාරක ව්‍යාපාරය දියුණු කරගෙන රට සංවර්ධනය කරන්නේ. රටේ කුඩු ගොඩවල් නැති කරන එක රටේ පාරවල් ටික හදන එක අන්න ඒ ටික හරියට වෙනකොට හෝටල් හදා ගන්න එක ගමේ ඉන්න ව්‍යාපාරිකයෙක් කරගනි. හැබැයි අපිට යුතුයකමක් තියෙනවා රජයක් හැටියට සංචාරකයන්ව ලංකාවට ගෙන්වාගෙන අවශ්‍ය කරන පරිසරයක් සහ යටිතල පහසුකම් අපි හදන්න ඕන. ඒ යටිතල පහසුකම් හැදුවොත් තමයි අපිට පුළුවන් උනේ. අධිවේගී මාර්ග හැදුවම එන සංචාරකව සතුටු වුණා. කටුනායකින් නගින ගාල්ලට යනවා මාතරට යනවා ගිහිල්ලා තමන්ගේ හෝටලේට යනවා. ඒ මේ 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 දැන් යන්නේ මේ යන්නේ සංචාරකයෝ ලංකාවට එන සීසන් එක මේ. දැන් බලන්න ගිහිල්ලා ඔබතුමාලා. මොකද ඇති වෙලා තියෙන තත්ත්වය කියලා. එහෙනම් අධිවේගී මාර්ගය ඔය ඉබිගමන යන අධිවේගී මාර්ග ටික හැදෙන්න වෙයි. රටේ සංවර්ධනය නැත්තම් කොළඹට එනකොට කොළඹ කුණු ගොඩක් නා. උදේට මිනිස්සු නැගිටලා එනකොට සංචාරකෝ යන නගර දිහා බලන්න සංචාරක නගර තියෙනවා. දකුණේ ඉඳන් එනකොට ඒ සංචාරක නගරවල මේ පළාත් පාලන ආයතන ටික කඩා වැටිලා හින්දා පළාත් පාලන ආයතනවල නායකත්වයේ නැති හින්දා කුණු ගොඩ ගැහිලා හික්කඩුව නගරයට යන්න අලුත්ජම නගරයට යන්න කුණු ගොඩවල් මම දැක සංචාරකෝ ඇවිල්ලා පෙන්නන ඔය කුණු ගොඩවල් ගැන
දැන් අවසන් කරන්න
ඒ නිසා ගරු අමතිතුමනි විශේෂයෙන්ම මේ රට ආර්ථික වශයෙන් කඩාගෙන වැටලා තිනු ඒක දන්නේ පොළොවේ පය ගහන අය. ඒ පොළොවේ පය ගහන අයට දැන්ලා තිනවා. අහිංසක කඩේ පුංචි කඩේ මිනිහගේ බනිස් ගෙඩිය විකිණෙන්නේ නැහැ. මාළු විකුණන මිනිහා මාළු කිලෝ එක ගත්ත මිනිහා 500ට බහැලා. 500 මිනිහා 250ට බහැලා තිනවා. ඒ නිසා මිනිස්සුන්ගේ කඩා වැටි ආර්ථික වශයෙන් රට එකතන තියෙන්නේ. රටේ සල්ලි සංසරණය වෙන්නේ නැහැ. පාර හැදෙන්නේ නැති වෙනකොට, ඉස්පිරිතාලේ හැදෙන්නේ නැති වෙනකොට, ඉස්කෝලේ හැදෙන්නේ නැති වෙනකොට රටේ සල්ලි සංසරණය නොවනකොට හැම කෙනාම ආර්ථික වශයෙන් බය වෙලා තියෙනවා. ඉස්සර මිනිස්සු ණයට බය වුණේ නැහැ. ණය ගත්තා ණය ගෙව්වා. දැන් ණය ගන්න බයයි. බය ඒ මිනිස්සු ඉදිරියට යන්න පුළුවන් කමක් නැති නිසා.
ගරු මන්ත්‍රීතුමා දැන් අවසන්
කරනවා. අපි ඉල්ලීමක් කරනවා ගරු ඇමතුමාට විශේෂයෙන්ම නව සමාගම් සම්බන්ධයෙන් ඔබතුමා ගන්නා වූ තීන්දුවත් අද මේ සභාවට හෙළි කරන්න කියලා ඉල්ලා සිටින්මින් මට වේලාව ලබා දීම සම්බන්ධයෙන් බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු දයාසිරි ජයසේකර ඇමතුමා.
අවසන් දවසේ කතා කරන්න ලැබීම ගැන විශේෂයෙන්ම මේ ආර්ථිකය කඩා වැටීම ආර්ථිකය කඩා වැටිලා ආදායම් නැහැ ඉවරයි එකතන පල්ලෙනවා මේක හෙට උදේ කඩා වැටෙනවා කියලා කියන එක සාමාන්‍යයෙන් අපි විපක්ෂ ඉන්නකොට හැමදාම ඔය කතාව අපි කිව්වා. මමත් කිව්වා විපක්ෂ ඉන්න කාලේ එක්සත් ජාතික පක්ෂේ ඉන්න කාලේ ඔය කතාව කියන කියන ගියා. ඈ ඔක තමයි පදේ. හැබැයි එහෙම කඩා වැටෙන්නේ නැහැ ආර්ථිකයක්. ඒක තමයි ඇත්ත කතාව. ඉතින් මම කියන්න කැමතියි මම අද මෙතෙන්ට එනකොට ඊයේ මම හවස රෑ 8:09 විතර මගේ ගමට ගිහිල්ලා හවස වැඩ කටයුතු ටිකක් කරලා එනකොට රෝහිත අබේගුණ මැතිතුමනි වැඩ කරන්නේ නැහැයි කියලා විශාල කතාවක් හදලා තියෙනවා මේ රටේ. ඊයේ මම 45 වෙනි පාරටත් මුල් ගල් තියලා තමයි ආවේ. ලක්ෂ 15 පාරවල් පහක් ගියෙත් මම මුල් ගල් තියලා වැඩ පටන් ගත්තා. ඒතකොට මේක තමයි මේ හදන ක්‍රියාදාමය. මම කියන්න කැමති පඬුවස්නෝ රාසෙන්ට ගිහිල්ලා බැලුවොත් මම 45යි අපේ තුෂාර අමරසේන මන්තුමා මම හිතන තවත් එතුමත් 30-40ක් හදලා ඇති මේ ග්‍රාමීය මාර්ග හදන වැඩපිළිවෙල. එතකොට ගම ඇතුළට ගිහිල්ලා එක බලන්න ඕනේ. හැබැයි එළියෙන් පේන මහා නිලුම් පොකුණු මහා වරායවල් මහා ගුවන්තොට පොළවල් ඒක ඇතුළේ එකපාරට හදන්න අපිට බෑ. මොකද දැන්ට තියෙන තත්ත්වය අනුව තියෙනේවත් දරාගෙන අරගෙන යන්න බැරි තැනක අපි ඉන්නේ ඔක්කොම ටික. ඉතින් ඒ නිසා මම හිතන්නේ අහන්නේ අන්න ඒවා. දැන් මම කියන්න කැමති මේ දිගින් දිගටම අපේ නාලක්ගොඩේම අපේ ආචාර්යතුමා කොලයක් බලාගෙන හැමදාම කියනවා ඒ කාලේ බිලියන 7391 තිබිච්ච ණය ප්‍රමාණය බිලියන 10163ට වැඩි වුණා. අවුරුදු දෙකම ආරක් ඇතුළත 137.5ට වැඩිලා තියෙනවා. මේ බිලියන 2772ක වැඩිවීමට මොකද කෙරුවේ? ඒක තමයි අහන්නේ. ඒවයන් හදපුවා කො? ඒවා මේ යක්කු ගිල්ලද නැත්නම් බයිරෝ ගිල්ලද මොකක්ද ඒකට වුණේ කියලා තමයි අහන්නේ. ඉතින් මම කියන්න කැමතියි එතුමාට එකම මොකද නැත්තම් එතුම අහනවා අද අනාගත පරපුරට ඉදිරි කරපු දායාද මොනවද කියලා. එතුම අහනවා අනාගත පරපුරට ඉදිරි කරපු වරායන් මොනවද තියෙන්නේ කියලා. ඉතින් මේ තියෙන වරායත් එක්ක හැප්පෙන්න බැරුව ඉන්නකොට තව වරායක් හදලා නැවෙන්නේ නැති විදිහට හදාගන්න අපිට අමාරුයි. ඒක නිසා වරායන් හදන්න අපිට සල්ලි නැහැ. එකපාරට ප්‍රශ්නයක් තියෙනවා. ඊළඟට ගුවන්තොට පොළවල් හදලා තියනවාද කියලා අහනවා. ගුවන්තොට පොළවත් හදන්න දෙයක් නැහැ. තියෙන එකට බඩු වෙන්නෙත් නැතුව තමයි තියෙන ප්‍රශ්නේ. දැන් අපි ඒකත් විසඳගන්න මේ හදන්නේ. එක දෙක. ඒතර අධිවේගී මාර්ග ගැන එතුමා අහලා තිබුණා. මම කියන්න කැමතියි එතුමාට කරුණා කරලා ගිහිල්ලා බලන්න කියලා. මහා මාර්ග අමාත්‍යාංශයේ ලයිස්තු අරගෙන බැලුවොත 2005 ඉඳලා 2015 වෙනකල් කිලෝමීටර් 170ක් හදලා තිබුණා. එදා ජනාධිපතිතුමා විදිහට හිටපු අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයාගේ යටතේ. හැබැයි මේ අවුරුදු 3ට මේ 2015 16 17 ඉවරනකොට කිලෝමීටර් 194ක වැඩ අපි පටන් අරන් තියෙනවා. 2020 වෙනකොට ඒ කිලෝමීටර් 194 අධිවේගී මාර්ග ජාලාවේ බඩ කඩවතු සම්පූර්ණයෙන් අවසන් වෙනවා. එතකොට ඒක බලා ගන්න පුළුවන්. මම කියන්න කැමතියි ඒකට වෙන් කරලා තියෙන මුදල් ප්‍රමාණයත් එක්කම. එතකොට තේරෙයි මේ මුදල් කොහටද ගියේ කියලා මේගොල්ලෝ අහනවනේ. ඉතින් අහන ඉඳ ඒකට කියලා දෙන්න ඕන. මම කියන්න කැමතියි මේ බස්රද මිලදී ගන්න මේ රටේ බස්රද මිලදී ගැනීම සඳහා පමණක් 2016 2017 මිලියන 15000ක් වෙන් කරලා ඒ අවශ්‍ය කටයුතු ටික අපි ලෑස්ති කරලා දෙනවා. දැන් බස්රද ගනිමින් තිබෙනවා. මාතර බෙලියත්ත මාර්ගය අධිවේගී මාර්ගය ගැන කතා කරා. මිලියන 18000ක් එකට 2016 2017 වර්ෂ දෙකේ වෙන් කරලා තියෙනවා. ඒක දැන් වැඩ කටයුතු කරගෙන යනවා. දුම්රිය එන්ජින් මිලදී ගැනීම හා අලුත් වැඩියාව ගැන ගත්තොත් මිලියන 6000ක් ඒ සඳහා දුම්රිය එන්ජින් මිලදී ගැනීමටත් අලුත් වැඩියාවටත් 2016 2017 වර්ෂ දෙක අරගෙන බලපුවාම තේරෙනවා ඒක හොයාගන්න බැර නම් මම කියන්න කැමතියි මෙන්න මේ රතු පාට පොත මේකේ තියෙනවා වොලියුම් 3 කියලා. අන්න ඒක අරන් පොඩ්ඩක් බලුවා නම් 1 2 3 කියලා තියෙනවා. තුනේම තියෙන ඔක්කොම ඇසමෙන්තු ටික අවුරුද්දෙන් අවුරුද්ද දාලා තියෙනවා දීපු ඒවා. ඒ ඔක්කොම ටික බලා ගත්තා නම් මොකද මේවා වෙනේ වගේ නෙමෙයි අරන් කියවන්නේ මෙන්න මේ බජට් එස්ටිමේට්ස් කියන පොතෙන්. ඒ නිසා ඒක කරුණාකරලා කියව ගන්න කියලා මම ඉල්ලන්න කැමතියි. ඊළඟට දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණය සඳහා 2016 2017 එකතු කරපුවාම මිලියන 3800ක මුදලක් අපි සම්පූර්ණ වැය කළා තියෙනවා. තවත් බලා ගන්න අවශ්‍ය නම් අපිට පුළුවන් මේ මාර්ග ටිකත් එක්කම ඉදිරි කතාවකදී මම මුලින් ඉඳලම කියන්න මේක අදිස්ථාන කරගන්නවා. මම හිතන්නේ ඒකත් වැදගත් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඊළඟ 2015 2017 දක්ෂිණ අධිවේගී මාර්ගයේ පිටත වටරවුම් මාර්ගයේ මධ්‍යම අධිවේගී මාර්ගයේ කියන මාර්ග සඳහා මිලියන 180000ක් ඒ කියන්නේ බිලියන 180ක් වෙන් කරලා තියෙනවා. ඒ සඳහා දැන් වැඩ කටයුතු කරගෙන යනවා. ඒක 2020 වෙනකොට මේ යන ක්‍රියාමාර්ගය මම මේ 2015 ඉඳලා 17 දක්වා කිව්වේ මුදල් වෙන් කරලා තියෙන ප්‍රමාණය 2020 වෙනකොට ඒ සම්පූර්ණයෙන් අවසන් කරන වැඩපිළිවෙල තමයි අපි අරගෙන යන්නේ. ඊළඟට යාන්ඔය වැඩපිළිවෙලට ව්‍යාපාරෙට 2016 මිලියන 5600යි. යාන්ඔය කියන ව්‍යාපාරය කවුරුවත් හිතලා තිබුණ නැති ක්‍රියාදාමයක්. ඒ සඳහා මිලියන 5600ක් 2016 2017 මිලියන 4000ක් අපි ඒකට වෙන් කළා. මේ වැඩ කටයුතු ටික කරගෙන යනවා. මහා මාර්ග සංවර්ධනය ගැන මම කතා කරුවොත් කුඩා මාර්ග සංවර්ධනය මම හිතන්නේ මේ රටේ අති දැවැන්තම අමාත්‍යාංශ පහකට මුදල් වෙන් කළා තිබුණා පහුගිය කාල වකවානුවේ. අමාත්‍යාංශ පහක් සඳහා ඒ කියන්නේ මහා මාර්ග අමාත්‍යාංශයට, ඊළඟට කෘෂිකර්ම අමාත්‍යාංශයට කෘෂිපාරවල්, ඊළඟට අනෙක් පැත්තෙන් ගත්තම පළාත් පාලන අමාත්‍යාංශයට තව මාර්ග සඳහා මේ විදිහට ගත්තම අමාත්‍යාංශ පහක් සඳහා අති දැවන්ත මුදලක් වියදම් කළ තිබුණා. මම කියන්න කැමතියි මේ වැඩපිළිවෙල යටතේ අපි 2015 2016 2017 සඳහා රුපියල් මිලියන 150000ක් මහාමාර්ග අර අධිවේගී මාර්ගවලට පස්සේ වැඩිම මාර්ග සංඛ්‍යාවකට මුදල් වෙන් කරේ මේ 2015 2016 2017 එකයි. මම කිව්වේ මම මේ අවුරුද්දේ පමණක් තිබු 45 වෙනි මාර්ගය පඬුවස්සෝ රාසනේ ඊ අපි තියලා ඉවර කරා. මිලියන 150000ක මුදලක් අපි එකට වෙන් කළ දෙන. ඒ විතරක් නෙමෙයි 2018 වර්ෂයේ අපි මේ මංගල සමර ඇමතුමා කියවපු මේ මුදල් වර්ෂය සඳහා වන ඒ වර්ෂය සඳහා පමණක් මිලියන 35000ක් ලබන වසරේ ග්‍රාමීය මාර්ග සඳහා මේ ග්‍රාමීය මාර්ග සඳහා මිලියන 35000ක් මේ රටේ ප්‍රාදේශීය සභා පළාත් සභා මාර්ග සඳහා වෙන් කළ තියෙනවා. ඉතින් මේ මුදල වෙන් කරලා තමයි මේ රටට ග්‍රාමීය මාර්ගය. හැබැයි ලොකෝට පේන්නේ නැති වෙන්න පුළුවන්, ලොකෝ කුළුණක් වගේ පේන්නේ නැති වෙන්න පුළුවන් ග්‍රාමීය මාර්ග. හැබැයි ඒවා අද අපි ඒකට රුපියල් මිලියන 35000ක් ලබන අවුරුද්දට වෙන් කළා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මහවැලිය මොරගහ කන්ද මේ වැඩපිළිවෙලට අපි මොරගහ කන්දට විතරක් මොරගහ කන්ද කළුගඟ විතරක් 2016 2017 මිලියන 30000ක් වෙන් කළා තියෙනවා. ඒ මොරගහ කන්ද කළුගඟ ව්‍යාපාරය ඉස්සරහට කරගෙන යන්න ඒක අති දැවන්ත ව්‍යාපෘතියක්. මං හිතන්නේ අවුරුදු ගණනාවකට පස්සේ මේ රටේ ඉදිවෙන උමාවේ ව්‍යාපෘතියට 2016 2017 වන්දි ගෙවන්න වුණ අපේ මේ රජයට අපිට විශාල අර්බුදයක් ආවා. මේ හාරගෙන හාරගෙන ගියා ගෙනල්ලා අර කාන්තාරේ හාරන මේ මැෂින් ගෙනල්ලා තමයි උමාවේට හැරුවේ. ඒක ආපහු පස්සට ගන්න බෑ. ඉස්සරහට ගහගෙන ගියාම කාන්තාර නම් ගහගෙන ගියාම කොහෙන් හරි මතුවෙනවා. ඊළඟ මේ ඊජිප්තුවෙන් පටන් ගත්තාම වෙන කොහෙන් හරි මතුවේ. හැබැයි ඒක එහෙම නෙමෙයි. ලංකාවේ උමාවේ හරන්න ගෙනාවේ සම්පූර්ණයෙන්ම කාන්තාරේ හරන වාහන. ඒක ගෙනල්ලා ඒකට දැන් වන්දි ගෙවන්නලා තියෙනවා. මේ වන්දියත් එක්ක 2016 2017 මිලියන 20000ක් මේ වන්දි සඳහා සහ උමාවය සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ක්‍රියාත්මක කළා තියෙනවා. ඒ විතරක් නෙමෙයි. මම කියන්න කැමතියි අපි එදා වැඩ කෙරුවා විශාල සංඛ්‍යාවක්. මම කියන්න කැමතියි අපේ පළාත්වල මාර්ග සංවර්ධනයට අති විශාල කාපට් ව්‍යාපෘති සඳහා අති විශාල මුදලක් වියදම් කෙරුවා. හැබැයි ඒ වගේ බිල්ස් එක අපිට ගෙවන්න බැරි වුණා 2014 දෙසැම්බර් 31 වෙනකොට ගෙවා ගන්න වැඩ නිම කරලා. හැබැයි ගෙවා ගන්න බැරුව තිබුණ මිලියන 127000ක් මිලියන 127000ක් රුපියල් මිලියන අපිට ගෙවා ගන්න බැරුව තිබුණා 2014 දෙසැම්බර් 31 වෙනකොට. ඒකට මුදල් ගෙව්වේ 2016 සහ 2017 වර්ෂවල කියන එක මම කියන්න කැමතියි. දැන් මේවට තමයි මේ ණය අරගෙන වැඩ කටයුතු කෙරුවේ. ඊළඟ 2014 කාලය දක්වා ජල සම්පාදනය සඳහා වුණ ව්‍යාපෘති 2016 මිලියන 22548ක් 2017 මිලියන 10000ක් මේ සඳහා අපි වෙන් කරලා තිබුණා. ඒ අවශ්‍ය කරන කටයුතු ටික ඉස්සරහට කරගෙන යන්න. දැන් මේවා තමයි දැන් නාලක ගොඩේව මහත්තයා අහන මිලියන බිලියන 2224 මොකද්ද කෙරුවේ කියලා අහපුවාම අපිට දෙන්න මම දන්නේ අර කවුද කියන කිතියේ නෑ නෑ මේ ආර්ථික අලුත් විශේෂඥයෙක් කැල්ල ඉන්නවා. ඔව් එයා තමයි කියවන්නේ බඩු ටික. හරි. ඉතින් එතකොට උත්තර දෙන්න මොකද නැත්තම් මේවා අන්න හරි. එයා තමයි. නෝ ඉතින් ඒගොල්ලෝ තමයි අද මේ විද්වතුන්ට මේවා සපයන්නේ. ඉතින් මං කියන්නේ කැමති මේ කියන එකේ නෑ එතුමා කියන කාරණා ටිකක් බලන්න ගියාම හොඳයි. අරගත්ත නායක පිළිවන් හොඳ කාරණා ටිකක් කියන හැබැයි ඒවට උත්තරයක් නෑ. අපි ඉඳන් ඉන්නේ ඒවට උත්තර නෑයි කියලා. මිනිස්සු ඉඳන් ඉන්නවා මේවට මුකුත් මේ සල්ලි වලට වෙච්ච දෙයක් නෑ මේ රටට. මුකුත් කෙරුවේ නෑ විදියට තමයි සත පහක දෙයක් කරලා නෑ පාලමක් හැදුවද බෝක්කුවක් හැදුවද කියලා අහනවා. ඉතින් මේ හදපුවා දැන් කියන්න එපේ. නැත්තම් ඊට පස්සේ මේ සල්ලි අපි බයිරෝ ගිල්ලා වගේ නේ ඉඳන් ඉන්නේ. ඒ වගේම මං කියන්න කැමති දැන් මේ ණය වාරිකා පොලි භාගයක් අපිනේ මම ඒක කියන තව යුතුකෙන් එන්න ඇදෙන්න. එතකොට ඊළඟට ණය වාරිකා පොලි ගෙවි. දැන් බලන්න 2005 මන්ත්‍රීතුමනි ණය වාරිකේ අපේ තිබුණා රුපියල් බිලියන 225ක්. ණය පොලි අපිට තිබුණා ඇත්තරම රුපියල් බිලියන 120යි. දෙක එකතු කරපුවාම රුපියල් බිලියන 345යි 2005. මේක තව අවුරුදු 5කට පස්සේ රුපියල් බිලියන 488යි 2010. අපිට ණය වාරික ගෙවන්න තිබුණා. ඒ වගේම ඩොලර් රුපියල් බිලියන 353ක් තිබුණා අපිට ණය පොලිය ගෙවන්නේ. එතකොට එකතු කරපුවාම 821ක් වුණා. ඒ කියන්නේ අවුරුදු 5ක් ඇතුළත 345 ඉඳලා ඩොලර් රුපියල් බිලියන 821 දක්වා බිලියන 500කට වැඩි ප්‍රමාණකින් වැඩි වුණා. එතකොට ඊළඟට 2010 ඉඳලා මම ආයෙ 2015 දක්වා කියන්න. 2010 රුපියල් බිලියන 821 තිබිච්ච ණය වාරික හා පොලිය ගෙවීම 2015 වෙනකොට රුපියල් බිලියන 1335කට දවන්ත ඒ කියන්නේ රුපියල් බිලියන 10කින් වැඩි වුණා. මේ ගත්ත ණය කන්දරාවට ගෙවමින් ආපු ප්‍රමාණය. ඒ නිසා මම කියන්න කැමතියි කවදක්වත් නැතුව ලංකා ඉතිහාසයේ 2015 ඩොලර් බිලියන රුපියල් බිලියන 808ක් ණය වාරික ගෙවනකොට ඩොලර් රුපියල් බිලියන 527ක් ණය පොලිය ගෙවන්න වැය කරපු රටක් බවට අපිපත් වුණා. 2016 රුපියල් බිලියන 742ක් රුපියල් බිලියන 611ක් ණය පොලිය ගෙවන්න රුපියල් බිලියන 1353ක් ගෙව්වා. දැන් මම ඔබතුමාට කියනවා 2017 සහ තව එක විනාඩියක් දෙන්න මට දෙන්න. 2017 රුපියල් බිලියන 850ක් අපි ණය වාරික ගෙවනකොට රුපියල් බිලියන 725ක් ණය පොලිය ගෙවන්න උනා බිලියන 1575ක්. 2018 වෙනකොට මේක තවත් වර්ධනය වෙලා බිලියන 1150ක් ණය වාරික පොලිය ගෙවනකොට රුපියල් බිලියන 820ක් මේ එකතු කරපුවාම ණය පොලිය ගෙවීමයි රුපියල් බිලියන 1970ක්. ඒ කියන්නේ රුපියල් බිලියන 2000කට අධික මුදලක් මේ රට ණය වාරික සහ පොලිය ගෙවන රටක් බවට 2018 වෙනකොට පත් වෙනවා. මේක අඩු කරගන්න ක්‍රියාදාමය තමයි ඊළඟට අපි ක්‍රියාත්මක කළ යුත්තේ මේ රටේ තියෙන තත්ත්වයත් එක්ක. ඊළඟට මම අනුරජානාගේ මැතිතුමාගේ කාරණා ටික විනාඩියක් එන්නම්. එතකොට ගිලපුවා සම්බන්ධව මම කියන්න කැමති දැන් මේ බැඳුම්කර වංචාව ගැන කතා කරමු. මේ බැඳුම්කර වංචාවේ මං කිව්වා මේ බැඳුම්කර වංචාවේ පත්තරයක් ගැව්වයි කියලා. මේ පත්තරේ තමයි මේ ජනයුගේ පත්තරේ. ඒ පත්තරේ දැන් මොකද අපි ඒක ගහනකොට අපිට ගහනවා වෙනත් විදියකට. දැන් ඒකයි මම මේ කිව්වේ. දැන් බලන්න මම ඒ දාර ක්‍රිකට් ක්‍රීඩකයන් සම්බන්ධ ගත්ත තීන්දුවට මව්බිම ලියනවා දයාසිරි ගේම අතට ගනි ගුවන්තොට වලට ගිය ක්‍රිකට් ටීම් එකේ යාලි කැඳවයි. ඒක හොඳද නරකද කියන එක ගැන විවේචන දෙන්න පුළුවන්, හොඳ වෙන්න පුළුවන්, නරක වෙන්න පුළුවන්. මම හිතන එක හරි කියලා. හැබැයි ජනයුගයේ ගාන ක්‍රීඩා යමති නාටකමක් නැතයි. දැන් ඒගොල්ලන්ට ඒක නාටකමක් විදිහට පේන්නේ. ඒ කියන්නේ මේ රටේ ඒකේ තියෙන ක්‍රීඩා යමති නාටකමක් නැතයි. ඒ කියන්නේ දැන් මේ අරකේ තියෙන ගේම අතට ගනි, මේකේ තියෙන නාටකමක් නැතයි. නෑ නෑ නෑ. ඒක නෙමෙයි. නෑ ඒක නෙමෙයි පස්සේ තියෙන්නේ. දැන් මොකද අනුසාරකමත්තවා දැන් පස්සේ තියෙන්නේ මේකයි. ඒගොල්ලන්ට නීතිය අනුව ක්‍රියාත්මක වුණොත් ඒක නාටකමක් නටන එකක්. හරිද? ඒ කියන්නේ නීතිය හරියට ක්‍රියාත්මක කළා, හොරු අල්ලනවා නම්, බඳුන් කර හොරු ටික අල්ලනවා නම්, ගහපු පත්‍රයට වල ගාන හොයනවා නම්, හරිද, ගැහුවේ කීයද කියලා හොයනවා නම්, කාටද සල්ලි දුන්නේ කියලා හොයනවා නම්, කාටද අපාර්ට්මන්ට් අරන් දුන්නේ කියලා හොයනවා නම්, ඔව් ඒවා කෝල් දුන්නේ කියලා හොයනවා නම්, ඒවා ඒගොල්ලන්ට නාටකම්. ඒ කියන්නේ නීතිය අනුව ක්‍රියාත්මක වීම මේ කම්බහොරුන්ට, මේ බැඳුම් කර වංචාවේ හොරුන්ට ඒක නාටකමක් නැතිම. ඉතින් ඒක තමයි අපි ඒගොල්ලන් නීතිය නැතුව තමයි ඉන්න ඕනේ කියලා කියන්නේ මේ. ඒ කියන්නේ නීතියක් කරන්න එපා රටේ.
දැන් අවසන් කරමුනේ.
ඒ නිසා මම කියන්නේ කැමති මේ හොරු ටික අයින් කළා කොහොම හරි අල්ලා හිරේ දාන තුරු අපි අපේ සටන අරන් යන්න ඕනේ. ඒ නිසා මේ දෙසැම්බර් 31 වෙනි දිනකල් ජනාධිපතිතුමා මේක තවත් දික් කරලා තියෙනවා. මම කියන්නේ කැමති දෙසැම්බර් 31 වෙනි දිනකල් මේක දික් කළා හරි කමක් නැහැ. හරියට හොරු ටික අල්ලා මේ බැඳුම් කර වංචාවෙන් මේ රටට අහිමුණු ප්‍රකෝටි ගණන් මේ රටේ ජනයාගේ මුදල් ටික ගන්න පුළුවන් වාතාවරණය සකස් කරන්න නැත්නම් ඔවුන් ජීවිත කාලය දක්වා හිරේ දාන වැඩ පිළිලට අපි ක්‍රියාත්මක කළ යුතුයි කියලා ප්‍රකාශ කරමින් මගේ වචන ස්වල්පව අවසන් කරනවා.
බොහොම ස්තුතියි. ගරු හඳුන්නෙත්ති මන්ත්‍රීතුමා විනාඩි 8ක් තිබෙනවා.
ගරු සභාපතිතුමනි, මූලික වශයෙන්ම ශ්‍රී ලංකාවේ තක්සේරු වෘත්තිය පිළිබඳව අපේ බිමරත්නායක මන්ත්‍රීතුමත් කරුණු ඉදිරිපත් කරා. ප්‍රධාන කාරණාවක් හැටියට තියෙනවා ගරු ඇමතුමාගේ අවධානය යොමු කරන්න. ශ්‍රී ලංකා තක්සේරුකරුවන්ගේ ආයතනය 1975 පිහිටවපු ආයතනයක්. ඒ ආයතනය නියාමනය කරන් තක්සේරු සේවාව වෘත්තිය නියාමනය කරන්න තියෙන එකම ආයතනය. ඒ ආයතනය එහෙම තියෙද්දී මේ වෙනකොට මහනගර සභා බස්නාහිර සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ තියෙනවා අලුත් ආයතනයක් හැටියට නිශ්චිත නිශ්චල දේපළ හා තක්සේරු කරන ආයතනය කියලා ආයතනයක් පිහිටවන්න. ඒක කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කරා 2017/5/5 2017 ඇලිරක් CP ඇලිරක් 35 දරන අමාත්‍ය මණ්ඩල සංදේශය මගින්. ඒකෙන් ඇතරම ඒ යෝජනාවේදී වෙන්නේ මේ ශ්‍රී ලංකා තක්සේරු ආයතනයටම සමගාමී තවත් එවැනි ආයතනයක් පිහිටුවා ගැනීම. ඒකට තියෙන තර්කය තමයි මේ මහානගර සභා නගර සභා කටයුතු යටතේ UDA-කේ වැඩ ඉක්මන් කරගන්න තියෙන උමනාව කියලා. හැබැයි ප්‍රශ්නේ ඔබතුමා නිවැරදිව ඉදිරිපත් කළ තියෙන අමාත්‍ය මණ්ඩලයට මම ඒක හැන්සාඩ්ගත කරන සභාගත කරනවා. මුදල් අමාත්‍යතුමාගේ නිරීක්ෂණ යටතේ ඔබතුමා කියනවා නව නිශ්චිත නිශ්චල දේපළ හා තක්සේරු කරන ආයතනය ස්ථාපනය කිරීම සඳහා ඉදිරිපත් කර ඇති කෙටුම්පතෙහි අන්තර්ගත අරමුණු දැනට පවතින 1975 අංක 33 දරන පනතින් ස්ථාපනය කර ඇති ශ්‍රී ලංකා තක්සේරුකරුවන්ගේ ආයතනය සමග සමපාත විය හැකි බව නිරීක්ෂණය කරයි කියලා. ඒක කැබිනට් මණ්ඩලය මේක කැබිනට් සංදේශයේ ඔබතුමාගේ නිරීක්ෂණ සැලකිල්ලට අරගෙන කැබිනට් අමාත්‍ය කාර්යාලය නිකුත් කරනවා අමාත්‍ය මණ්ඩල තීරණේ. අමාත්‍ය මණ්ඩල තීරණේ කියන්නේ නිශ්චල දේපළ හා තක්සේරු කරන ආයතන ස්ථාපිත කිරීම සහ සංදේශයට යාකොට ඇති ඇමුණුව මත පදනම්ව සහ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යතුමාගේ නිරීක්ෂණවලට අවධානය කරනු ලැබ ඇති කරුණු සැලකිල්ලට ගනිමින් මේ කාර්යය සඳහා ව්‍යවස්ථා කෙටුම්පතක් නීති කෙටුම්පත් සම්පාදනය කරන්න කියලා. මම දැනගන්න කැමතියි දැන් ඔබතුමාගෙන් ඉදිරිපත් කරපු මේ ආයතනය සමපාත වීම නිසා එකම අරමුණු ගැටීමක් ඇති වෙන එක මොන මට්ටමෙන්ද සලකා බලලා තියෙන්නේ? මොකද ඒක බරපතල තත්ත්වයක්. අපි හිතමු දැන් තක්සේරු කරන ආයතන දෙකක් තිබුණොත් එහෙම රටේ මොකක්ද ඇති වෙන්න පුළුවන් තත්ත්වය? එහෙම වෘද්ධීමේ ආයතනවලට ගරු ඇමතිතුමනේ ආයතන දෙක තුනක් හදන්න බෑ. ජාතික විගණන කොමිසම තියෙනවා, රටේ විගණකාධිපති ඉන්නවා, විගණන දෙපාර්තමේන්තුවක් තියෙනවා. හැබැයි රජයේ ආයතනයකට බැහැනේ අපේ ආයතන විගණන කාර්යතුමා ඉක්මන් කරගන්න කියලා තව පනතක් ගෙනල්ලා තව විගණන ආයතනයක් පිහිටවන. ඒක ගැලපෙන්නේ නැහැ. ඒ නිසා විශේෂයෙන්ම ලංකාවේ ඉන්න තක්සේරුකරුවන්ගේ තක්සේරුකරණය සහ සියලු කටයුතු ඒකේ විනය පද්ධතිය, වෘත්තීමේ භාවය සියල්ල රැකගැනීමේ වගකීම තමයි මේ 1975 පනතින් ශ්‍රී ලංකා තක්සේරු ආයතනයට හදලා තියෙන්නේ. ඊට සමගාමී වශයෙන් ආයතනයකට අවශ්‍ය වුණා කියලා තවත් පනතක් හදන්න බෑ ඔබතුමාම දකින විදියට. ඔබතුමාගේ නිරීක්ෂණයන්ට අනුවම ඒක බරපතල තත්ත්වයක් ඇති වෙනවා. අනිවාර්යයෙන්ම ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය වෙනවා. එකනිසා මට මේ කෙටි වෙලාව නිසා මට දීර්ඝ වශයෙන් පැහැදිලි කරන්න බෑ. ඔබතුමාගේ මේ පිළිබඳ අවධානය යොමු කරන්න කියලා මම ඉල්ලා හිටිනවා. ඊළඟට මීට කලින් සාකච්ඡා වෙච්ච කාරණාවක් තියෙනවා. දැන්ට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකුත් යනවා මේ තක්සේරු ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්. දැන්ට රාජ්‍ය සේවා කොමිෂන් එකකින් අනුමත කරලා තක්සේරු ව්‍යවස්ථාව 2017 12 යට මුදල් අමාත්‍යාංශයට යොමු කළා තියෙනවා. ඒ තක්සේරු ව්‍යවස්ථාවෙන් එක පාර්ශවයකට යම් අසාධාරණයක් සිද්ධ වෙනවා නම් ඒ අසාධාරණයට උත්තරයක් වෙන එක ඔබතුමාගේ වගකීම. තක්සේරු දෙපාර්තමේන්තුව ඔබතුමා යටතේ තියෙන නිසා. හැබැයි ඒ වගේම තමයි කාලයක් තිස්සේ මේ තක්සේරු දෙපාර්තමේන්තුවේ උසස් වීම, ඒ වගේම විධායක ශ්‍රේණියේ තනතුරු ලබා ගැනීම, කළමනාකරණ හා තක්සේරු විද්‍යා උපාධි ලබා තියෙන අයට තක්සේරු දෙපාර්තමේන්තුවට බඳවා ගන්න වැඩි ප්‍රමාණයක් එනවා. විධායක ශ්‍රේණියට එන තව සැලකිලි ප්‍රමාණයකට ඉඩ හම්බෙනවා. මේ කාරණා නිසා මේ ව්‍යවස්ථාව ප්‍රමාද කරන්න එපා කියන ඉල්ලීම තමයි අපි ඔබතුමාගෙන් ඉල්ලා හිටියේ. ක්‍රියාත්මක වීම ප්‍රමාද කරන්න එපා කියන එක. මේක දෙවෙනි කාරණා. එකෙන් යම් පිරිසකට අසාධාරණයක් සිදු වෙනවා නම් ඒ අසාධාරණය ඇත්තරම निराউল කරලා මෙච්චර කාලයක් මේ ව්‍යවස්ථාව සකස් නොවීමෙන් මතුවෙච්ච ගැටලුවට උත්තරයක් ලබා දීම වගකීමක්. මෙන්න කාරණා දෙකක් එතකොට. එකක් තක්සේරු ආයතනයේ සමගාමි තවත් ආයතනයක් හැදීම නිසා ඇති වෙන ගැටලුව. අනිත් එක තක්සේරු ව්‍යවස්ථාව පිළිබඳ ප්‍රශ්න. ඊළඟට ඔබතුමාලා මේ අයවැයෙන් ඉදිරිපත් කර අලුත් වාහන බදු ප්‍රතිපත්තිය. මේ වාහන බදු ප්‍රතිපත්තිය නිසා අපට ඒක ඉදිරිපත් කරන වෙලාවේ ඔබතුමාලා කියපු කාරණාව තියෙන්නේ මේක නිසා රජයට අලුත් ආදායමක් ලැබෙනවා. විශාල වශයෙන් මේකෙන් වාසි ප්‍රයෝජන ජනතාවට ලැබෙනවා කියලා. නමුත් ඇත්තරම දැන් මේක අපට වඩා මේ ශ්‍රේෂ්ඨයේ ප්‍රවීණ අය මේක විශ්ලේෂණය කරලා බැලුවට පස්සේ තීරණදී තමයි දැනට ලංකාවට වැඩිම වාහන ප්‍රමාණයක් ගේන ජපන් වාහන ගේනවා. ලංකාවේ පාවිච්චි කරන වාහන ඉන්දියානු වාහන ගේනවා. ඊට අමතරව දැන් ඔබතුමාලාගේ මේ ක්‍රියාවලිය නිසා අදීසුකෝබ්බෝගේ වාහන හැටියට ගේන ලැම්බෝගිනි වගේ වාහන වලින් රජයට මෙතෙක් ලැබිච්ච විශාල බදු ආදායම් ප්‍රමාණයක් අහිමි වෙනවා. මං ගණන් හදලා තියෙන ලේඛන ඔබතුමාට ඉදිරිපත් කරනවා. මන්ද ඔබතුමා මේකන දන්නවා. දැන් සරල උදාහරණයක් ගත්තොත් එහෙනම් මං එක කාරණාවක් කියන්න. දැන් මෙතෙක් තිබුණ CIF value එකට ගණන් හදනකොට ඒ වාහන වර්ගය වෙනස් වෙන්න පුළුවන්. හැබැයි CIF value එකට ගණන් හදනකොට රජයට එන ආදායම වෙනස් විදිහට ලැබෙනවා. හැබැයි එකම එන්ජින් ධාරිතාවයේ තියෙන ඒ කියන්නේ එන්ජින් ධාරිතාවයට දැන් ගණන් හදන අලුත් ක්‍රමයට අනුව CC ක්‍රමයට උදාහරණ ගත්තොත් Mitsubishi Lancer එන්ජින් ධාරිතාවය තියෙනවා 1598යි, Mercedes C180 class එකේ තියෙන 1598යි, BMW 3160 එකේ තියෙන 1598යි. හැබැයි මේ ක්‍රමයට හදනකොට රජයට විශාල බදු ආදායමක් අහිමි වෙනවා. ඒ අහිමි වෙන බදු ආදායමෙන්
අපි යෝජනා කරලා තියෙනවා ඔය කියන වාහනවලට අප්‍රේල් මාසේ පළවෙනි ඉඳලා ලක්ෂරි ටැක්ස් එකක් සුඛෝපභෝගී බද්දකුත් එනවා.
ඒක අලුතෙන්.
ඔව්. ඒක අලුතෙන්.
කොහමද දැන් මේ රජයට ලැබෙන ආදායම අහිමිවීම ගත්තොත් දැන් උදාහරණයක් ඔබතුමාට කියන්න මම මේ සභාගත කරනවා මේක 2017 නොවැම්බර් 16 වෙනිදා නොවැම්බර් 16 වෙනිදා අයවැය ඉදිරිපත් කරව මොහොතෙම ගෙන්නුවා මේ ලැම්බෝගිනි වාහනය. ඒකේ මේ සම්පූර්ණ විස්තරය තියෙනවා. ඒ ලැම්බෝගිනි වාහනෙන් රජයට පාඩුව මිලියන 31ක්. ආයතනෙ මම දන්නේ නැහැ. කවුරු හරි ගෙන්න පූජ්‍යලේ මේ ආයතනයේ විස්තර. එතකොට මේක නිසා විශාල වශයෙන් රජයට ලැබෙන ආදායමේ විශාල අහිමිවීමක් වෙනවා. ඊළඟට ඔබතුමාලා යෝජනා කරලා තියෙන අලුත් ක්‍රමවේදයක්. උදාහරණ ගත්තොත් එimhe අලුතෙන් යෝජනා කරලා තියෙන
මන්ත්‍රීතුමා වේලාව නම් ඉවර
යුරෝ 4 මම අවසන් කරනවා. යුරෝ 4 ස්ටෑන්ඩඩ් ක්‍රමය. ඒ වගේ දෙයක් හොඳයි. ඒ හැබැයි ඒවා ක්‍රියාත්මක කරන්න යම් කාලයක් අවශ්‍යයි. ඒ කාලය නැතුව ඔබතුමාලා 2018 ජනවාරි මාසේ ඉඳලා ක්‍රියාත්මක කරනවා කිව්වොත් ගැටලුවක් ඇති වෙනවා. ඊළඟට මම අවසාන වශයෙන් ඉදිරිපත් කරන කාරණාව සුරාබත් දෙපාර්තමේන්තුව යටතේ පොළොන්නරුවේ තියෙනවා සර්කිට් බංග්ලෝ එකක්. ඒ සර්කිට් බංග්ලෝ එක තියෙන්නේ මේ සුරාබත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සංචාරක නිවාඩු නිකේතනයේ හැටිය. හැබැයි මේ වෙනකොට ගරු ඇමතුමනි ඒ නිවාඩු නිකේතනයේ සම්පූර්ණයෙන්ම තියෙන්නේ අපේ ජනාධිපතිතුමාගේ ආරක්ෂක අංශයට නවාතැන් පහසුකම් සලසන්නේ. දැන් දැනට STF එක තමයි බාර කටයුතු කරන්නේ. ඒක අරගෙන තියෙන්නේ සුඛෝභෝගී නිවාස සර්කිට් බංග්ලෝ එකේ තියෙන කොටස් තියෙනවා, AC කාමර තියෙනවා. ඒ සියල්ල දැන් අර සුරාබත් දෙපාර්තමේන්තුවෙන් නඩත්තු කරනවා. සුරාබත් පොළොන්නරුවේ. හැබැයි ඒකෙන් ආදායමක් එන්නේ නැහැ සුරාබත් දෙපාර්තමේන්තුවට. ඒ වගේම සුරාබත් දෙපාර්තමේන්තුවේ සේවක බාර අර බාරයට තමයි මේකේ මුදල් ලැබෙන්නේ ආදායම. ඒ නඩත්තුවෙන් දැන් ලයිට් බිල් ගෙවනවා, වතුර බිල් ගෙවනෝ විශාල හමුදා ඛණ්ඩයක් එතන අත්පත් කරගෙන ඉන්නෝ සුරාබත් දෙපාර්තමේන්තුවේ දොර ආදායම ලැබෙන්නේ නැතුව එයාගේ ඉල්ලීමක් තියෙනවා සේවකයින්ගෙන් විශේෂයෙන් සේවකයින්ට තිබිච්ච සංචාරක නිකේතනය එක්ක ආදායමක් ලැබෙන ක්‍රමයට හදන්න නැත්නම් සුරාබත් දෙපාර්තමේන්තුව නඩත්තු කරන වෙනුවට ඒක ඉතින් ජනාධිපතිතුමාටම බාර දෙයි
දැන් අවසන් කරන්න දැන් කාලය බොහොම ගත වුණා මීලාට ගෞරව ශ්‍රී ස්කන්ධරාජ මන්ත්‍රීතුමිය
இன்றைய வரவு செலவு திட்ட இறுதி நாள் விவாதத்திலே பல நன்மைகள் நடைபெற்றிருந்தாலும் சில விடயங்கள் தொடர்பாக இங்கு சுட்டிக்காட்ட வேண்டியுள்ளது அந்த வகையிலே கல்விக்காக ஒதுக்கீடு செய்யப்பட்டிருக்கின்ற நிதி அதிகரிக்கப்பட வேண்டும் என்ற ஒரு கோரிக்கையை நான் இங்கு முன்வைக்க விரும்புகின்றேன் மொத்த தேசிய உற்பத்தியில் கல்விக்கான ஒதுக்கீட்டை பொறுத்தவரையில் பங்களாதேஷில் 2.2% பூட்டானில் 4.7% இந்தியாவில் 3.2% நேபாளத்தில் 4% பாகிஸ்தானில் 2.2% இருக்கின்ற வேளையிலே இலங்கையில் 2% ஒதுக்கீடே கல்விக்கு ஒதுக்கீடு செய்யப்பட்டிருக்கின்றது இதேபோல் சுகாதாரம் மீதான ஒதுக்கீடும் இங்கு அதிகரிக்கப்பட வேண்டுமென்ற ஒரு கோரிக்கையை நான் வைக்கின்றேன் மொத்த தேசிய உற்பத்தியிலே இலங்கையில் 3.7% தான் சுகாதாரத்துக்கென ஒதுக்கீடு செய்யப்படுகின்றது ஆனால் ஆப்கானிஸ்தானில் 9.6% நேபாளத்தில் 5.4% என்ற வகையிலே ஒதுக்கீடுகள் செய்யப்படுகின்றது கல்வி சுகாதார முதலீடு எங்களுடைய மனித முதலீட்டின் ஒரு அடிப்படையாகும் ஒரு நல்ல சமுதாயத்தை உருவாக்குவதற்கும் இந்த யுத்தத்திலே அழிவடைந்திருக்கின்ற எங்களது மனித வளத்தை திருப்பி மீட்டெடுப்பதற்கும் கல்வி மீதான ஒதுக்கீடு கல்வி சுகாதாரம் ஆகிய இரண்டு துறைகள் மீதான ஒதுக்கீடு மிகவும் தேவையான ஒரு விடயமாக இருக்கின்றது இதே சம வேளையிலே பாதுகாப்புக்கான செலவு ஒதுக்கீடு மிகவும் அதிகமாக இருப்பது இங்கே சுட்டிக்காட்ட வேண்டிய ஒரு விடயமாகும் இந்த பாதுகாப்புக்கான ஒதுக்கீடு ஏன் அதிகமாக தேவைப்படுகின்றது என்ற ஒரு வினாவும் இங்கே முன்வைக்கப்பட வேண்டிய ஒன்றாக இருக்கின்றது இந்த யுத்தம் முடிவடைந்து 9 காலத்திலும் இந்த பாதுகாப்புக்கான நிதி ஒதுக்கீடு அதிக அளவிலே ஒதுக்கீடு செய்யப்படுவது ஒரு தேவையற்ற ஒரு விடயமாக இருப்பது இங்கே சுட்டிக்காட்ட வேண்டிய ஒரு விடயமாக இருக்கின்றது எனவே இந்த பாதுகாப்புக்கான நிதி ஒதுக்கீட்டினை குறைத்து இதற்கு பதிலாக தொழிற்சாலைகளை கைவிடப்பட்ட தொழிற்சாலைகளை ஆரம்பித்தல் தொழில்நுட்ப கல்லூரிகளை ஆரம்பித்தல் பல்கலைக்கழகங்களை ஆரம்பித்தல் போன்ற விடயங்களில் இந்த கல்வி சுகாதாரம் போன்ற விடயங்களில் இந்த நிதி ஒதுக்கீட்டினை அதிகமாக உள்வாங்க வேண்டும் என்ற ஒரு விடயத்தை நான் இங்கு முன்வைக்க விரும்புகின்றேன் இதே வேளையிலே முல்லைத்தீவு மாவட்டத்தை பொறுத்தவரையில் கட்டு நிதி விடுவிக்கப்படாமல் இங்கு சுட்டிக்காட்ட வேண்டியதாக இருக்கின்றது கடந்த 9 அரசாங்க அதிபர் முல்லைத்தீவினால் டைரக்டர் ஜெனரல் டிபார்ட்மெண்ட் ஆஃப் டெஷரிக்கு இந்த கட்டு நிதி விடுவிப்பு தொடர்பான கடிதம் அனுப்பப்பட்டிருக்கின்றது அந்த கடிதத்துக்கு அமைவாக 466 மில்லியனுக்கு மேற்பட்ட கட்டு நிதிகள் அங்கு கிடைக்கப்பெற வேண்டியிருக்கின்றது அங்கு வேலைகள் முடிவடைந்து அதற்குரிய ஆவணங்கள் தயாரான நிலையிலும் இந்த நிதி விடுவிக்கப்படாமையினாலே அங்கு மேற்கொண்டு வேலைகளை செயற்படுத்த முடியாத ஒரு பெரிய இடைத்தங்கள் நிலை காணப்படுகின்றது எனவே இந்த விடயத்தில் அதிகூடிய கவனம் எடுத்து இந்த நிதியை விடுவித்து அந்த அழிவடைந்த மாவட்டத்திலே அபிவிருத்தி வேலைகளை துரிதப்படுத்துவதற்கு நடவடிக்கை எடுக்கப்பட வேண்டும் என்று நான் சம்பந்தப்பட்ட அமைச்சர் மிகவும் வினயமாக கேட்டுக்கொள்கின்றேன் அதே வேளையிலே இலங்கை இந்த ஊடகவியலை பொறுத்தவரையிலே இலங்கையில் அண்மை காலத்தில் 19 ஊடகவியலாளர்கள் கொல்லப்பட்டுள்ளார்கள் 9 ஊடகவியலாளர்கள் காணாமல் போய்விட்டார்கள் ஆனால் இந்த நல்லாட்சி அரசிலும் இதற்கான ஒரு நீதி நியாயம் வழங்கப்படவில்லை இதற்கு என்ன நடந்தது இவர்களுடைய இவர்களுக்கு குற்றவாளிகள் யார் அந்த குற்றவாளிகள் கண்டுபிடிக்கப்பட்டார்களா அவர்கள் தண்டிக்கப்பட்டார்களா என்பது தொடர்ந்து கேள்விக்குறியாகவே இருக்கின்றது எனவே இந்த ஊடகவியல் துறை ஊடகவியலானது ஒரு சுயாதீனமாக இயங்கக்கூடிய வகையில் ஊடகவியலாளர்களது உயிருக்கு ஏற்படுகின்ற ஆபத்துகளுக்கு இந்த அரசு சரியான நடவடிக்கை எடுக்க வேண்டும் குற்றவியலாளர்கள் கண்டுபிடிக்கப்படும் பட்சத்திலேயே இந்த அரசினுடைய நல்லிணக்கம் என்பது ஒரு செயற்படுத்தக்கூடிய விடயமாக இருக்கும் இதனை விட ஊடகவியலை பொறுத்தவரையிலே தற்பொழுது இறக்குமதி செய்யப்படுகின்ற நாடகங்கள் குறுநாடகங்கள் இறக்குமதி செய்யப்படுகின்ற ஊடகவியல் தொலைக்காட்சி தொடர்பான விடயங்களால் எமது கலை கலாச்சாரம் பாரம்பரியங்கள் என்பன தொடர்ந்து அழிவடைந்து கொண்டே செல்கின்றது. இளம் சமுதாயம் இன்று இந்த ஊடகவியலின் ஒரு சீரற்ற நிலையினால் தொடர்ந்து அவை சமுதாயங்கள் பாதிக்கப்பட்டு போவது எல்லோருக்கும் தெரிந்த ஒரு விடயமாக இருக்கின்றது. இது எதிர்காலத்திலே எமது நாட்டை ஒரு பெரிய பாரிய குழியில் விழுத்தக்கூடிய ஒரு நிலைக்கு நாங்கள் சென்று கொண்டிருக்கின்றோம். இதனை விடுத்து உள்நாட்டு கலைஞர்கள் எமது பாரம்பரிய கலைகளை பாதுகாக்கக்கூடிய அவர்களை ஊக்குவிக்கக்கூடிய வகையிலே நிதி ஒதுக்கீடுகள் விசேடமாக இந்த வரவு செலவு திட்டத்திலே ஒதுக்கீடு செய்யப்பட வேண்டும். குறிப்பாக இந்த இறுதி யுத்தத்திலே எமது பல கலைஞர்கள் மூதறிஞர்கள் தங்களுடைய இந்த கலையை வளர்ப்பதற்குரிய ஆவணங்கள் அதற்குரிய இசைக்கருவிகள் என்பவற்றையெல்லாம் இழந்து விட்டிருக்கின்றார்கள். இன்று வரை இந்த பாரம்பரிய கலைகளை வளர்ப்பதற்குரிய வகையிலே அவர்கள் விசேடமாக கவனிக்கப்படவும் இல்லை, அதற்கு நிதி ஒதுக்கீடு வழங்கப்படவும் இல்லை. எனவே எமது நாட்டை பிழையான வழியிலே கொண்டு செல்கின்ற வகையிலே இந்த தொலைக்காட்சியிலே ஒளிபரப்பப்படுகின்ற குறுநாடகங்கள் அல்லது எமது மக்களை பிழையான வழியிலே சென்று கொண்டு செல்கின்ற இந்த விடயங்களை தவிர்த்து இந்த எமது மூதாதையருடைய கலைகளை வளர்க்கக்கூடிய வகையில் இந்த அரசு செல்வாக்கு செலுத்த வேண்டும், அதற்கான நிதியை ஒதுக்கீடு செய்ய வேண்டும். இது மட்டுமல்ல, தேசிய சகவாழ்வு அரசகர்ம மொழிகள் அமைச்சும் இதனோடு இணைந்து சாதகமான வகையிலே எமது இளம் சமுதாயத்திற்கு இந்த ஊடகங்கள் வாயிலாக ஒரு நல்லொழுக்கத்தை நல் வழியை காட்டுகின்ற வகையிலே திட்டமிட்டு சரியான பொறிமுறைகளை வகுத்து செயற்பட வேண்டியது ஒரு முக்கிய காலகட்டமாக நாங்கள் அதன் ஒரு காலத்தின் தேவையாக இது இருப்பது இங்கே குறிப்பிடப்பட வேண்டிய ஒரு விடயமாகும். இதே நேரத்திலே இந்த பியர் வரி குறைப்பும் அதனாலே ஏற்படுகின்ற பாதிப்புகள் இந்த வரவு செலவு திட்ட உரைகளிலே பல சந்தர்ப்பங்களில் பல்வேறு உறுப்பினர்களாலே அது முன்வைக்கப்பட்டது. அதற்கான நடவடிக்கை எடுப்பதாக அரசு தெரிவித்திருந்தாலும் இதை விரைந்து நடவடிக்கை எடுக்க வேண்டும். இந்த பியர் வரி குறைப்புக்கான பல்வேறு காரணங்களை அரசு அங்கு வரவு செலவு திட்டத்திலே முன்வைத்திருந்தாலும் ஆனால் அவை ஏற்றுக்கொள்ள முடியாத ஒரு நிலையாகவே இருக்கின்றது. இந்த பியர்வரி குறைப்பும் எமது சமூகத்தை குறிப்பாக இளைஞரை
பிள்ளையான
பிழையான வழிக்கு எமது இளைஞர்களை கொண்டு செல்வதற்கான ஒரு ஆரம்ப கட்ட நடவடிக்கையாகவே இதை கருத வேண்டியுள்ளது. இதனை விடுத்து இதனுக்கு மேலாக நான் மிகவும் வினயமாக கேட்டுக்கொள்கின்றேன், அபிவிருத்தி வேலைகளை முடிவடைத்து விட்டு தற்பொழுது கணக்குகள் முடிக்கப்படுகின்ற அரச கணக்குகள் முடிவடைகின்ற இந்த நேரத்திலே மிகவும் விரைந்து வேலைகள் முடிவடைந்து கட்டு நிதியை பெற்றுக்கொள்வதற்கான ஆவணங்கள் அனுப்பப்பட்டும் அந்த கட்டு நிதி விடுவிக்கப்படாமல் இருப்பது மிகவும் வேதனைக்குரிய ஒரு விடயம். இதிலே மினிஸ்ட்ரி ஆஃப் பிரிசன் ரிஃபார்ம்ஸ் நிதிக்கு மினிஸ்ட்ரிக்கு கீழ் ஏறக்குறைய 241 மில்லியன் ரூபாய்கள் வெறுமதியாக உள்ளது, செலுத்த வேண்டியுள்ளது. அதேபோல் மினிஸ்ட்ரி ஆஃப் நேஷனல் இன்டக்ரேஷன் அண்ட் ரீகன்சரேஷனுக்கு கீழ் ஏறக்குறைய 22 மில்லியன் ரூபாய்கள் கிடைக்க வேண்டியுள்ளது. மினிஸ்ட்ரி ஆஃப் ஃபிஷரிஸுக்கு கீழ் 28 மில்லியன் ரூபாய்கள் வழங்க வேண்டியுள்ளது. மினிஸ்ட்ரி ஆஃப் நேஷனல் பாலிசி கீழ் 81 மில்லியன் ரூபாய்கள் 8.1 மில்லியன் ரூபாய் வழங்க வேண்டியுள்ளது. மினிஸ்ட்ரி ஆஃப் ரூரல் எக்கனாமிக்கு கீழ் 25 மில்லியன் ரூபாய்கள் வழங்க வேண்டியுள்ளது. எனவே இந்த சம்பந்தப்பட்ட அமைச்சானது இந்த நிதியை கட்டு நிதிகளை உடனடியாக விடுவித்து இந்த அபிவிருத்தி நடவடிக்கைகளை துரிதப்படுத்தி இந்த ஆண்டு முடிவடைவதற்குள் ஒதுக்கீடு செய்யப்பட்ட நிதி வேலைகளுக்கு அமைவாக இந்த வேலைகளை நிறைவேற்றுவதற்கு நடவடிக்கை எடுக்க வேண்டும் என்று கேட்டு நிறைவு செய்கின்றேன். நன்றி.